අයිබෝවන් දරුවනි, අද දින මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ 4 වෙනි ඒකකයේ තරංග සහ ඒවැය යෙදීම් යටතේ අපි කලින් දිනවලදී මේ කොටස් දෙකක් කතා කරා. එමෙන්ම අපි අවසාන වශයෙන් ඒ පාඩම් වලදී කතා කළා ධ්වනියේ ලාක්ෂණික පිළිබඳ. ඒ යටතේ ධ්වනි ලාක්ෂණික යටතේ තාරතාව, අඩේසැර සහ ධ්වනි ගුණය ගැන අවසාන වශයෙන් කතා කළා. අද දින මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ඒ විෂය කොටස යටතේම, එහෙමනම් තරංග සහ ඒවැය යෙදීම් යටතේම 3 වෙනි කොටස වන ශ්‍රව්‍යතා පරාසයේ සිට, එහෙමනම් ඔබගේ පෙළ පොතේ 92 වෙනි පිටුවේ සිට ඔබට මෙම පාඩම අනුසාරයේ යම් ගැටලුවක් වේ නම් මෙම පාඩමට ඇහුම්කන් දී එම ගැටලු निराකරණය කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා. අපි එහෙමනම් බලමු ශ්‍රව්‍යතා සීමාව, ශ්‍රව්‍යතා පරාසය. දැන් අපිට පරිසරයේ තියෙන සියලුම ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ, ඇසෙන්නේ නැහැ. සමහර සතුන්ට අපිට නොඇසෙන ඉතා කුඩා ශබ්ද පවා ඇසෙනවා. ඒ වගේම සමහර සතුන්ට අපිට නොඇසෙන ඉහළ සංඛ්‍යාත වලට අදාළ ශබ්දත් ඇසෙනවා. එහෙමනම් අපිට ඇසෙන සංඛ්‍යාත පරාසයක් තියෙනවා. එහෙමනම් ශ්‍රව්‍යතා පරාසය කියලා එක හඳුන්වනවා. ඒ සංඛ්‍යාත පරාසයේදී හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාත සහිත ශබ්ද අපිට ඇසෙන්නේ නැහැ. ඒ වගේම හර්ට්ස් 20,000ට වඩා වැඩි සංඛ්‍යාත පරාස තියෙන ශබ්ද අපිට ඇසෙන්නේ නැහැ. ඒ නිසා මිනිසාගේ ශ්‍රව්‍යතා පරාසය ලෙස hearing range එක කියලා හඳුන්වන්නේ හර්ට්ස් 20 සිට 20,000 දක්වා කියලා අපි සලකනවා. ඉතින් මේක ශ්‍රව්‍යතා සීමාව ලෙසද හඳුන්වනවා. ඉතින් සමහර විට මේක නොයෙකුත් රෝගී තත්ත්ව, වයස බලපානවා මේ ශ්‍රව්‍යතා සීමාව කෙරෙහි. ඒ වගේම අපි මෙතනදී තව අවධානය යොමු කරන්න ඕන කාරණයක් තමයි මේ හර්ට්ස් 20ට වඩා අඩු ශබ්ද සහ හර්ට්ස් 20ට වඩා වැඩි ශබ්ද. අපි ඒකට විවිධ නම් දෙකක් භාවිත කරනවා. හර්ට්ස් 20ට වඩා අඩු ශබ්ද වලට අපි කියනවා අදෝ ධ්වනි කියලා. හර්ට්ස් 20,000ට වඩා වැඩි ධ්වනි වලට කියනවා අති ධ්වනි තරංග කියලා. නැත්තම් අති ධ්වනි කියලා කියනවා. එහෙමනම් අපි සාමාන්‍යයෙන් අති ධ්වනි තරංග කියලා හඳුන්වන්නේ මේ මිනිසාට නොඇසෙන ඉහළ සංඛ්‍යාත සහිත ධ්වනි තරංග. දැන් ඔය අලීන් වැනි සතුන්ට ඉතා අඩු සංඛ්‍යාත සහිත ශබ්ද ඇසෙනවා. ඒ වගේම වවුලන් තල්මසුන් වැනි සතුන් ඉහළ සංඛ්‍යාතවලට සංවේදී වෙනවා. තවද හාවා, ඩොල්පින් හා වවුලා හර්ට්ස් 20,000ට වැඩි අතිධ්වනි තරංග ඇසෙනවා. අලියාට හර්ට්ස් 20ට වඩා අඩු අදෝධ්වනි තරංග ඇසෙනවා. බල්ලන්ට සංඛ්‍යාතය හර්ට්ස් 40,000 දක්වා පමණ අතිධ්වනි තරංග ඇසෙනවා. එතකොට අපි බලමු දැන් මේ කොහොමද දැන් වවුලා රාත්‍රී කාලයේදී බාධක මඟහරවාගෙන පියාසර කරන්නේ. වවුලාට පුළුවන් අතිධ්වනි තරංග නිකුත් කරන්න. ඉතින් මූ පියාසර කරන ගමන් මේ නිකුත් කරන අතිධ්වනි තරංග සංඛ්‍යාතයේ හර්ට්ස් 70,000ක් විතර වෙනවා. ඉදිරියේදී බාධකවල වැදිලා පරාවර්තනය වෙනවා. ඒ ආපසු එනීම තරංග ප්‍රතිග්‍රහණය කිරීමෙන් එම බාධකවල පිහිටීම නිශ්චය කරගන්න පුළුවන් වවුලන්. ඒ වගේම ඒවා මගහරිමින් පියාසර කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගොදුරු සොයා ගැනීමේදීත් මේ තරංග උපකාරී කරගන්න. දැන් ඔය ඩොල්පින් වැනි මත්ස්‍යෝ ගොදුරු සදා කුඩා මත්ස්‍යයන් සොයා ගැනීමදී, ඒ වගේම මෝරුන් වැනි තමන්ට පහර දෙන සතුන් හඳුනා ගැනීමේදීත් අතිධ්වනි තරංග යොදාගන්න. ඒ වගේම ඩොල්පින් මත්ස්‍යයෝ තල්මස්සු වගේ අය සන්නිවේදනයේ සඳහාත් අතිධ්වනි තරංග භාවිත කරනවා. අපි ඊළඟට බලමු මේ අතිධ්වනි තරංග වලින් මිනිසාට ඇති ප්‍රයෝජන මොනවාද කියලා. අද ලෝකයේ මේ අතිධ්වනි තරංග විශාල වශයෙන් මිනිසා තමන්ගේ යම් යම් කාර්යයන් සඳහා භාවිත කරන. ඒ නිසා මේක විශාල ප්‍රයෝජනයක් තියෙන තරංග වර්ගයක්. ඒ යටතේ අපිට පළවෙනියෙන් කතා කරන්න පුළුවන් නැව්වල මුහුදේ අවශ්‍ය තැන්වල ගැඹුරු සෙවීම සඳහා අතිධ්වනි තරංග භාවිත කරන. මේ දැන් මුහුදේ යන නැව්වල, එහෙම නැත්නම් ඒ මුහුදේ ගැඹුරු සෙවීමේදී ඒ යන නැව හෝ යාත්‍රාවල නැවේ පත්ලේ සවි කර තියෙනවා සෝනාර් නම් උපකරණයක්. ඉතින් මේ සෝනාර් උපකරණයෙන් මුහුදු පත්ලට අතිධ්වනි තරංග නිකුත් කරනවා. ඉතින් මේවා මුහුදු පත්ලේ වැදිලා පරාවර්තනය වෙලා ආපසු පැමිණෙනවා. ඒ සඳහා ගතවන කාලය අනුව මුහුදේ ගැඹුර සොයා ගන්න පුළුවන්. අපිට උදාහරණයක් හැටියට අපිට දල වශයෙන් හිතන්න පුළුවන් මේ විදිහට. අපි හිතමු මේ සෝනාර උපකරණයෙන් පත්ලට යවන අතිධ්වනි තරංග පරාවර්තනය වෙලා මුහුදේ පත්ලේ වැදිලා පරාවර්තනය වෙලා නැවත නැව වෙත පැමිණෙන්න තප්පර 4ක කාලයක් ගත වුණා කියලා. එතකොට අපිට මුහුදේ ගැඹුර සොයන්න පුළුවන්. කොහොමද සොයන්නේ? සාමාන්‍යයෙන් ශබ්දේ වේගය, මුහුදු ජලය තුල ශබ්දේ වේගය තප්පරයට මීටර 1500ක් කියලා සැලකුවා. එයා තප්පරයක් තුළ යම්කි ශබ්දයක් මුහුදු ජලය තුළ තප්පරයකදී මීටර 1500ක් ගමන් කරනවා. ඒ කියන්නේ කිලෝමීටර එකමාරක්. එහෙමනම් මෙතනදී අපි ගැටලුවේදී තප්පර 4ක් තුළ ගමන් කරපු දුර සොයනවා. ඒ කියන්නේ 1500 ගුණ කරනවා 4ක. එතකොට එනවා අපිට 6000ක්. එතන මේ 6000 කියන්නේ අතිධ්වනි තරංග නැවෙන් නිකුත් වෙලා මුහුදු පත්ලේ වැදිලා නැවත නැව වෙත පැමිණීමේදී ගමන්ගත් මාර්ගයේ දුර. ඒ නිසා මුහුදේ ගැඹුර සොයන්න නම් එක පැත්තකට අතිධ්වනි තරංග නිකුත් වෙන තුරු ගන්න ඕනේ. කියන්නේ ඔයාගේ දෙකෙන් බෙදන්න ඕනේ. ඒ නිසා මීටර් 3000ක් වෙනවා මුහුදේ ගැඹුර, කිලෝමීටර් 3ක්. හරි. ඉතින් ඔය සමහර ඔය අන්ධ පුද්ගලයන් සඳහා භාවිත වන අතිධ්වනි උපැස් තියෙනවා. මේ අතිධ්වනි තරංග යොදාගෙන නිකුත් කරන ඒවා. ඒ වගේම මුහුදේ ගැඹුරු මැනීමට අමතරව මත්ස්‍ය රෑන් ගවේෂණයට මුහුදුබත්තු නැව්වල සුන්බුන් අනාවරණය කර ගැනීමටත් අතිධ්වනි තරංග භාවිතයේද. තොර අපි මෙතනදී කාරණා කීපයක් කතා කරා. මුහුදේ ගැඹුරු සෙවීමට, මත්ස්‍ය රෑන් ගවේෂණයට, මුහුදුබත්තු නැව්වල සුන්බුන් අනාවරණය කර ගැනීමට. ඒ වගේම අන්ධ පුජ්‍යලයන්ගේ භාවිත කරනවා අතිධ්වනි උපැස්. තවද සමහර විට යම් ශරීර අභ්‍යන්තරයේ තියෙන අවයවවල රෝගී තත්ත්වයන් පරීක්ෂා කිරීමේදී අවයව පරීක්ෂා කරන්න ඕනේ. මේ අවයව පරීක්ෂා කරන්න භාවිත කරනවා අතිධ්වනි පරිලෝකණය, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් කියන එක. ස්කෑන් කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවා. මේ අතිධ්වනි තරංග තමයි භාවිත කරන්නේ. රෝගියෙකුගේ පපුව මත ඇති අතිධ්වනි සම්ප්‍රේෂකයක් මගින් දැවෙන අතිධ්වනි තරංග හෘදයේ අභ්‍යන්තර බිත්ති වලින් පරාවර්තනය වී ඒ වෙත ආපසු ලැබෙනවා. මෙම පරාවර්තනය වූ තරංග අනාවරණය කර ගැනීම මගින් හෘදයේ එක් සංකෝචනයකදී පිටකරන රුධිර පරිමාව, හෘදයේ ප්‍රමාණය, හෘද ස්පන්ද අගය පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන්. එනිසා ඉතා වටිනවා. ඉතින් මේක තව ප්‍රයෝජනයක්, තව භාවිතයක්. ඒ වගේම මේ ස්කෑනින් වලදී ගර්භණී මවකගේ ගර්භාෂය සහ ගර්භාෂය තුල සිටින දරුවාගේ තත්ත්වය පරීක්ෂා කිරීමේදීත් මේ ස්කෑන් ක්‍රම භාවිත කරන එක අපි දන්නවා. ඒ වගේම මුත්‍රාගල්, වකුගඩුවල තියෙන ගල්, විශේෂයෙන් මුත්‍රාගල්, මුත්‍රාගල් කියලා හඳුන්වන්නේ අපි සාමාන්‍යයෙන් කැල්සියම් ඔක්සලේට් ස්ඵටික බවට පත්වීම. ඉතින් මෙන්න මේ ස්ඵටික, එහෙම නැත්නම් මුත්‍රාගල් කම්පණයකට පුපුරවා හැරීම සඳහා එම තරංග වලට සෝරි එම ගල් වලට අතිධ්වනි තරංග යවල පුපුරවා හැරීම සිදු කරන මේ ක්‍රමයේ, මේ ශිල්පීය ක්‍රමයට කියන්නේ ලිතෝට්‍රිප්සි තාක්ෂණය කියලා. ඒ වගේම සමහර දැන් තා වැදගත් ඔය ගුවන්යානා බඳයේ ඇති කොටස් වල තියෙන යම් සිදුරු සොයා ගන්න, ඉරිතැලීම් සොයා ගන්නත් මේ අතිධ්වනි තරංග භාවිත කරනවා. හරි, ඊළඟට අපි බලමු මේ ධ්වනිය යටතේම අපිට කතා කරන්න තියෙන ඔබගේ පෙළපොතේ 96 වෙනි පිටුවේ සිට සංගීත භාණ්ඩ පිළිබඳව. අපි මේවා පොඩි කුඩා පන්තිවලදීත් යම් තරමකට මේ සංගීත භාණ්ඩවල තොරතුරු කතා කරලා තියෙනවා විද්‍යා විෂය යටතේ. ඉතින් ඒ නිසා අපිට මෙතනදී මේක ටිකක් සරලයි. ඉතින් අපි දැනටමත් කතා කරලා තියෙනවා අපිට පරිසරයේ තියෙන බොහෝ ශබ්ද ඇසෙනවා. ඉතින් ඒ ඇසෙන ශබ්ද වලින් සමහර ඒවා කනට සංවේදනය වීම හරි මිහිරි වෙනවා, ඇතැම් ධ්වනි සංවේදනය කනට අමිහිරි වෙනවා. ඉතින් අපි උදාහරණයක් ලෙස සංගීත භාණ්ඩයකින් වාදනය කරන ධ්වනිය කනට මිහිරි වෙනවා. සමහර විට සරසුලක් වෙනත් උපකරණයකින් වාදනය වෙන සංගීතයේ කනට මිහිරි නොවෙන්න පුළුවන්. ඉතින් මේ කොයි තරංගයක් වුණත් අපි කලිනුත් කතා කරලා තියෙනවා මේ තරංග හැඩය හඳුනා ගන්න විද්‍යාගාරයේ තියෙනවා කැතෝඩ කිරණ දෝලනේක්ෂය කියන උපකරණය. මෙන්න මේ කැතෝඩ කිරණ දෝලනේක්ෂය අනුසාරයෙන් අපිට පුළුවන් මේ එක් එක් සංගීත භාණ්ඩයෙන් හෝ උපකරණයෙන් වාදනයට අනුරූපව තරංග හැඩය නිරීක්ෂණය කරන්න. ඉතින් ඒ නිසා අපිට මිහිරි ශබ්දයක් වෙන්න නම් සමාකාර රටාවල් වලින් යුක්ත නම් මේක මිහිරි ශබ්දයක් වෙනවා. නමුත් සමහර විට අපිට අසමාකාර රටාවල් වලින් යුක්ත නම් මේ තරංග හැඩය උදාහරණයක් හැටියට කර්මාන්ත ශාලාවක විවිධ යන්ත්‍ර සූත්‍ර වලින් පිට වෙන ഘോഷාව මෙන්න මේ කැතෝඩ කිරණ දෝලනේක්ෂයට සපේලා එමගින් අපි තරංග හැඩය ලබා ගත්තොත් අපිට අක්‍රමවත් හැඩිති තරංග රටාවක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ සමාකාර බවක් නැහැ. එතෙන් සමාකාර බවක් තියෙනවා නම් අපිට මිහිරි වෙනවා. විෂමාකාර බවක් තියෙනවා නම් ඒක අමිහිරි ශබ්දයක් වෙනවා. එන වාදනය කිරීමෙන් කනට මිහිරි ස්වර ඇති කරන භාණ්ඩ වලට අපි කියනවා පොදුවේ සංගීත භාණ්ඩ කියලා. ඉතින් මෙන්න මේ සංගීත භාණ්ඩ නිපදවලා තියෙන්නේත් ඒ සංගීත භාණ්ඩ වාදනය කළ විට සමාකාර ලෙස කම්පණය වන පරිද්දේ. එහෙනම් අපි බලමු ඊළඟට සංගීත භාණ්ඩ වර්ග පිළිබඳ විද්‍යා විෂය යටතේ. ඉතින් මේ යටතේ සංගීත භාණ්ඩ ප්‍රධාන වර්ග තුනකට වර්ග කරනවා. එකක් තත් භාණ්ඩ, අනිත් එක සමාගාත භාණ්ඩ, අනිත් එක සුසිර භාණ්ඩ. ඉතින් මේ තත් භාණ්ඩයක් කියන්නේ මොකක්ද? එන නමින්ම තියෙනවා තත් කියලා. එහෙමනම් මේ තත් කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ අපි තත් භාණ්ඩ කියලා හඳුන්වනවා. උදාහරණයක් හැටියට සිතාරේ, වයලීනේ, ගිටාරේ, බැන්ජෝ, සෙලෝ වැනි උපකරණ. එතකොට මේ තත් භාණ්ඩ වලින් නගන හඬ සංඛ්‍යාතයේ හඬේ සංඛ්‍යාතයේ රඳා පවතින සාධක තුනක් මත. එකක් තමයි කම්පණය වන තත් කොටසේ දිග. අපි මේ දිග අඩු වැඩි කරන්න පුළුවන් අපිට ඇඟිලි තැබීමෙන් හෝ වෙනත් තත් අඩු වැඩි කිරීමෙන්. එතකොට අපිට සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම සංඛ්‍යාතයේ වෙනස් වෙනවා තත ඇදී ඇති තරම හෙවත් තතෙහි ආතතිය අනුව. ඒ වගේම තතෙහි ඒකීය දිගක ස්කන්ධය මතත් සංඛ්‍යාතයේ රඳා පවතී. දැන් උදාහරණයක් හැටියට කම්පණය වන තත් කොටසේ දිග අඩු වුණහම සංඛ්‍යාතය වැඩි වෙනවා. එකම බලයේ දීපුවහම. එතකොට එකම බලයේ දීලා දිග වැඩි වුණාම සංඛ්‍යාතේ අඩු වෙනවා. ඒ වගේම තත ඇදී ඇති තරම හෙවත් තතේ ආතතිය දෙන වේට් එක තත්තට වැඩි වුණාම සංඛ්‍යාතේ වැඩි වෙනවා. අඩු වුණාම සංඛ්‍යාතේ අඩු වෙනවා. ඒ වගේම තතක ඒකීය දිගක ස්කන්ධය ගත්තාම ස්කන්ධය වැඩි වෙනකොට සංඛ්‍යාතේ අඩු වෙනවා. ස්කන්ධය අඩු වෙනකොට සංඛ්‍යාතේ වැඩි වෙනවා. රයිට්. අපි ඊළඟට බලමු. ඊළඟ සංගීත භාණ්ඩ වර්ගය තමයි සමාගාත භාණ්ඩ කියන්නේ. ඉතින් මේවා දේශීය සම්ප්‍රදායන් තුල වැඩිපුරම භාවිත වෙනවා මෙම සංගීත භාණ්ඩ. සමාගාත භාණ්ඩයක් කියන්නේ ඇදී ඇති පටල, දඬු හෝ තහඩු හෝ කම්පණය වීමෙන් හඬ උපදවන භාණ්ඩ තමයි අපි සමාගාත භාණ්ඩ කියලා හඳුන්වන්නේ. එතන මෙම භාණ්ඩ වලින් හඬ ලබා ගැනීමේදී තට්ටු කිරීමට අවශ්‍ය වෙනවා. උදාහරණයක් හැටියට තබ්ලාව, බෙරය, බෙර විවිධ වර්ගයේ වතිනෝ, ඩොලැක්කේ, රබාන, දවුල, උඩැක්කිය, තම්මැට්ටම යන සංගීත භාණ්ඩ කම්පණය වන පටල සහිත සංගීත භාණ්ඩ කියලා හඳුන්වනවා. සයිලොපෝනය කම්පණය වන දඬු සහිත භාණ්ඩයක්. තාලම්පට සීනුව කම්පණය වන තහඩු සහිත භාණ්ඩ කියලා හඳුන්වනවා. ඒ වගේම සමාගත භාණ්ඩවල පටලේ වර්ගඵලය හා පටලේ ආතතිය වෙනස් වන විට තාරතාවය වෙනස් වෙනවා. පටලේ හොඳට ඇදිලා තියෙනවනම් පටලේ ආතතිය වැඩි නම් තාරතාවය වැඩි. පටලේ බුරුල් නම් ආතතිය අඩු නම් තාරතාවය අඩුයි. ඊට අනුරූපව සංඛ්‍යාතය වෙනස් වෙනවා. ඊළඟට සුසිර භාණ්ඩ. මේ යටතේ අපිට නිදසුන් ලෙස ගන්න පුළුවන් ද සාමාන්‍ය සුසිර භාණ්ඩයක් කියන්නේ වායු කඳා කම්පණය වීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ. ඒකට අපි බොහෝ විට මුඛයේ තියාගෙන තමයි මේක වාදනය කරන්නේ. උදාහරණයක් ඇටියට හොරණෑව, බටනලාව, අග්ගෙඩිය, සැක්සොෆෝනය, ට්‍රම්පට, ක්ලැරිනට් වැනි වායු කඳන් කම්පණය වීමෙන් හඬ උපදවන භාණ්ඩ තියෙනවා. ඉතින් මේ වායු කඳේ මේ කම්පණය වන වායු කඳේ දිග අනුව හඬේ තාරතාවය වෙනස් වෙනවා. ඒ වායු කඳේ වෙනස් කරන්න පුළුවන් අපිට අර සිදුරු ඇරීම සහ වැසීම මගින්. ඉතින් මූලික වශයෙන් ධ්වනිය හා තරංග සහ ඒවැය යෙදීම් යටතේ අපිට කතා කරන්න තියෙන විෂය කොටස උපම එපමණයි. අපි පොඩ්ඩක් බලමු මේ අපි දින තුනක් එහෙම නැත්නම් පැය තුනක් ආසන්න ලෙස කතා කරන ලද මෙම පාඩමේ තරංග සහ ඒවැය යෙදීම් වල අපි මේ දක්වා කතා කර කරුණු පිළිබඳව සාරාංශයක්. එහෙනම් අපි මුලින්ම කතා කළා තරංගයක් කියන්නේ කුමක්ද? මාධ්‍යයක් හරහා හෝ අවකාශයේ ගමන් කරන කැළඹීමක් අපි තරංගයක් කියලා කියනවා. එතකොට තරංගයක් සඳහා තරංග චලිතය සඳහා ද්‍රව්‍යමය මාධ්‍යයක් අවශ්‍ය තරංග වලට අපි කියනවා යාන්ත්‍රික තරංග කියලා. මේ යාන්ත්‍රික තරංග වර්ග දෙකක් ගැන කතා කළා, තීරයක් තරංග සහ නොයම් තරංග කියලා. මාධ්‍යංශ චලනය වන දිශාවට ලම්බක අතට ප්‍රචාරණය වන තරංගවලට අපි කියනවා තීරයක් තරංග කියලා. මාධ්‍යංශ චලනය වන දිශාවට සමාන්තරව ප්‍රචාරණය වන තරංගවලට අපි කියනවා අන්වයම තරංග කියලා. ඒ වගේම මේ ආශ්‍රිත තරංගයක් ආශ්‍රිත භෞතික රාශි ගැනත් කතා කළා. එහිදී එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීමට ගත කරන කාලයට ආවර්ත කාලය කියලා හඳුන්වනවා. ඒ වගේම එක් අංශුවක් ඒකක කාලයකදී සිදු කරන දෝලන සංඛ්‍යාවට අපි කියනවා සංඛ්‍යාතය කියලා. විදුචුම්බක තරංග ඊළඟට කතා කළා. විදුචුම්බක තරංග ප්‍රචාරණය සඳහා ද්‍රව්‍යමය මාධ්‍යයක් අනවශ්‍ය බව. ධ්වනි තරංග ඊළඟට කතා කළා. ධ්වනි තරංග අන්වයම තරංග වර්ගයක් කියන එක. ධ්වනිය සම්ප්‍රේෂණය වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන බව. ධ්වනියේ ලාක්ෂණික ගැන කතා කළා. තාරතාව, හඬේ සැර, ධ්වනි ගුණය පිළිබඳව. ඊළඟට ධ්වනි තරංගයක සංඛ්‍යාතය මත තාරතාව රඳා පවතිනවායි කියන කාරණේ. ධ්වනි තරංගයක විස්තරය මත හඬේ සැර රඳා පවතිනවා කියන එකත්. ධ්වනි තරංගයක තරංග හැඩය මත ධ්වනි ගුණය රඳා පවතිනවායි කියන කරුණු පිළිබඳව. ඊට අමතරව මේ සංගීත භාණ්ඩ අනුසාරයෙන්ුත් අපි කරුණු කාරණා කතා කළා. සමාකාර කම්පනවලින් මිහිරි හඬක් ඇතිවන බවත්, විෂමාකාර කම්පනවලින් ഘോഷ ඇතිවන බවත් අද දින කතා කළා.